දෙවැනි පාඩම තුළ ඔගොල්ලොන්ගේ දෙවැනි පාඩම් මෙසියස් වහන්සේ තුළින් පරිපූර්ණ ජීවිතයක්. ඇත්තටම ගිය සතිය අපි මෙසියස් වහන්සේ කියන්නේ කවුද, මෙසියස් කියන්නේ වචනේ අර්ථය, මේ දේවල් ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා අපිට පහසු වෙනවා මේ දෙවැනි පාඩම අද දවසේ අපිට සාකච්ඡා කරන්න. ඒකෙත් වැදගත් කරුණු කීපයක් පමණයි අද අපි සාකච්ඡා කරන්නේ. මොකද ගිය සතියේ 10 වසරෙන් අපි මේකේ කොටසක් සාකච්ඡා කරා. ඉතින් මම මේ පාඩම පිළිබඳ පුංචි හැඳින්වීමක් කරන්න කියලා අපේ ගුරු මහත්මියගෙන් ඉල්ලා සිටිනවා.
ඔව් ආදරණීය දේපිතේ, අපි බලමු මෙසියස් යන්නේහි අර්ථය කුමක්ද කියලා. මෙසියස් යන්නේහි අර්ථය වන්නේ ආලේපලත් තැනන් වහන්සේ. විශේෂයෙන්ම අපි දකිනවා මේ සඳහා භාවිතා කරන හෙබ්‍රෙව් වචනය වෙන්නේ මෙෂියා. ඊළඟට ග්‍රීක වචනය වන්නේ ක්‍රිස්ටෝස්. එතකොට අපි බලමු මේ ආලේපලත් ජන කණ්ඩායම් අතීතයේදී ඊශ්‍රායල් ජනතා ජන සමාජය තුළ වාසය කරා. එතකොට මේ ජනතාව අතරින් විශේෂ කණ්ඩායම් තමයි ආලේප කළේ. ඒ අතර ප්‍රධාන ජන කණ්ඩායම් තුනක් ඉන්නවා. පූජකයන්, රජවරුන් සහ දිවසිවරුන්. අපි දකිනවා පූජකයන් ආලේප කිරීමේ අවස්ථාවක් නික්මයාම පොතේ තිබෙනවා. ආරුන් සහ ඔහුගේ පුත්‍රයන් ආලේප කිරීම. ඊළඟට රජවරුන් ආලේප කරපු අවස්ථාවක් විදිහට අපිට කියන්න පුළුවන් නිම්ෂේගේ පුත් ජේහු රජකමට පත් කරනු ලැබීම. ඊළඟට අපිට දකිනවා දිවසිවරුන් ආලේප කරපු අවස්ථාවක් විදිහට එලියා දිවසිවරයා විසින් එලිෂා දිවසිවරයාව ආලේප කිරීම. එතකොට අපි බලමු මෙසියානුක සංකල්පය හා බැඳුණු රාජකීය ලක්ෂණ මොනවද කියලා.
ඔව් දුවේ පුතේ, මේ පිළිබඳව කතා කරද්දී ඇත්තටම රාජකීය ලක්ෂණ ගැන අපි ගිය සතියේ කතා කරපු නිසා මම මතක් කරන්න කැමතියි. ඒ ලක්ෂණ තමයි පළවෙනි ලක්ෂණය, දාවිත් රජපරපුරෙන් පැමිණෙන මෙසියස් වහන්සේ පිළිබඳ ඉඟිය. දෙවැනි ලක්ෂණය තමයි මෙසියස් වහන්සේගේ රාජ්‍ය සදාකාලික බව. තුන්වෙනි ලක්ෂණය තමයි සාධාරණත්වය හා යුක්තිය පැවතීම. හතරවෙනි ලක්ෂණය තමයි බරක් වූ වියදණ්ඩ කඩා දමා විමුක්තිය උදා කිරීම. පස්වෙනි ලක්ෂණය තමා අසිරිමත් උපදේශකයානෝ. හයවෙනි ලක්ෂණය සාමයේ කුමාරයානෝ. ඉතින් අපි බලමු පසුගිය ප්‍රශ්න පත්‍ර කීපයක මේ පාඩම් දෙකෙන් ඕගොල්ලන්ට මොන වගේ ප්‍රශ්නද යොමු වෙලා තියෙන්නේ. ඇත්තටම මේ පාඩම් දෙකෙන් යොමු වෙලා තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න තමයි වැඩි වශයෙන් ඔබට යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්න කීපයක් මේ අවස්ථාවේ විමසා බලමු.
හරි, අපි බලමු අපේක්ෂිත මෙසියස් තුමාගේ විශේෂ ලක්ෂණයක් වනුයේ පළවෙනි උත්තරය නාසරෙත්හි ඇති දැඩිවීමය, එතෙමා ජුදෙව්වන්ගේ රජවීමය, කුරුසියේ දෙවි පිදීමය, සාමයේ කුමාරයාණන් වීමය. එතකොට අපි දකිනවා මෙතනින් නිවැරදි උත්තරය වන්නේ සාමයේ කුමාරයාණන් වීම. ඊළඟට කෙටි ප්‍රශ්නයක් විදිහට අපි තව 2018 වර්ෂයේදී ඉදිරිපත් කළා තියෙනවා මෙසියස් වහන්සේ තුළින් අප ජීවිතවල තුලට ලැබෙන ආලෝකය නම් සාමය සහ සංහිඳියාවයි, 2 රෝගවලින් නිදහසයි, 3 දේශපාලන නිදහසයි, 4 සෑම අංගයකින්ම පරිපූර්ණ ජීවිතයක් ලැබීමයි. අපි මේ ප්‍රශ්න 4 දිහා බැලුවහම නිවැරදි පිළිතුර විදිහට අනෙක් පිළිතුරුත් අපි දකිනවා. හරි, නමුත් නිවැරදිම පිළිතුර වන්නේ සෑම අංගයකින් පරිපූර්ණ ජීවිතයක් ලැබීමයි. ඔව් අපි බලමු මෙසියස් වහන්සේ තුළින් අපේ ජීවිත තුළට ලැබෙන ආලෝකයේ වරප්‍රසාද මොනවද කියලා. එතනදී අපි දකිනවා අපිට මෙසියස් වහන්සේ තුළින් පරිපූර්ණ ජීවිතයක් ගත කරන්න, එහෙම නැත්නම් මෙසියස් වහන්සේගේ ආලෝකය ලබා ගන්න අප කළ යුතු අපිට ලැබෙන වරප්‍රසාද. එතකොට දේසුස් වහන්සේ තුළින් සාමය හා සංහිඳියාව ලැබීම, පාපයෙන් නිදහස ලැබීම, රෝගවලින් නිදහස ලැබීම, දේවරාජ්‍යයේ වටිනාකම් තුල පැවතීම සහ දේශපාලන හා ආර්ථික නිදහස යන කරුණු තමයි අපිට ජීවන ජේසුස් වහන්සේ තුලින් ලැබෙන පරිපූර්ණ ජීවිතයේ ආදර්ශ විදිහට පෙන්වන්න පුළුවන්.
ඒ ආකාරයට බලනකොට අපි දුවලා පුතාලාට ලියාගන්න ප්‍රශ්න දෙකක් ලබා දෙන්නම්. ඔබට මෙන්න මේ ආකාරයට මෙසියස් වහන්සේගේ ආලෝකය තුලින් කිතුණු ඔබට ලැබෙන වරප්‍රසාද පහක් ලියන්න. රජකම හා බැඳුණු මෙසියානික සංකල්පයේ විශේෂ ලක්ෂණ පහක් ලියන්න. ඉතින් දුවේ පුතේ, අපි තව දුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව මේ පාඩම් දෙකෙන් පළවෙනි පාඩමේ ඔබට විභාගයට ආපු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
හරි දුවේ පුතේ, එහෙමනම් අපි බලමු මෙසියානුක සංකල්පය කියන පාඩමට අදාළ කෙටි ප්‍රශ්න කීපයක්. එතකොට 2019 වසරේ 31 වෙනි ප්‍රශ්නය මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. අපේක්ෂිත මෙසියස් තුමාගේ විශේෂ ලක්ෂණය වන්නේ පළවෙනි කරුණ නාසරෙත්ති ඇති දැඩිවීම, දෙවැනි පිළිතුර එතුමාගේ ජුදෙව්වරුන්ගේ රජවීම, තුන්වෙනි කරුණ කුරුසේ දිවි පිදීම, හතරවෙනි කරුණ සාමයේ කුමාරයාණන් වීම. අපි බලමු මේ අතර වඩාත් නිවැරදි පිළිතුර කුමක්ද කියලා. අපි දකිනවා මෙසියස්තුමාගේ විශේෂ ලක්ෂණය වන්නේ මේ අතරින් සාමයේ කුමාරයාණන් වීම. ඊළඟ ප්‍රශ්නය තියෙනවා 2018 වර්ෂයේ කෙටි ප්‍රශ්නයක් මේ විදිහට අපිට යොමු කරලා තියෙනවා. මෙසියස් වහන්සේ තුළින් අපේ ජීවිතයට ලැබෙන ආලෝකය නම්? පළවෙනි උත්තරය සාමය හා සංහිඳියාවය, දෙවැනි උත්තරය රෝගවලින් නිදහස් වීමය, තුන්වෙනි පිළිතුර දේශපාලන නිදහසය, හතරවෙනි පිළිතුර සෑම අංගයන්ගෙන්ම පරිපූර්ණ ජීවිතයක් ලැබීමය. එතකොට මේ පිළිතුරු හතරෙන් වඩාත්ම නිවැරදි පිළිතුර වන්නේ සෑම අංගයකින්ම පරිපූර්ණ ජීවිතයක් ලැබීමය. ඊළඟ ප්‍රශ්නය, ආලේපලත් තැනන් වහන්සේ හැඳින්වීමට භාවිතාවන ග්‍රීක වචනය වන්නේ 1. අගපේය, 2. ක්‍රිස්ටෝසය, 3. ශාලෝම්ය, 4. ඩුමිනෝසය. එතකොට අපිට මේකෙන් දකින්න ලැබෙනවා ජීසුස් ආලේපලත් තැනන් වහන්සේ හැඳින්වීමට භාවිතා කරපු ග්‍රීක වචනය වන්නේ ක්‍රිස්ටෝස්. පැරණි ගිවිසුමට අනුව ඊළඟ ප්‍රශ්නය, පැරණි ගිවිසුමට අනුව ආලේපලත් දිවසිවරයකු වන්නේ 1. ආමෝසය, 2. එලිෂාය, 3. ආරොන්‍ය, 4. ජාකොබ්බය. එතකොට අපිට දකිනවා මේ අතරින් ආමෝස් දිවසිවරයෙක් වුණත් අපිට මේ අතරින් වඩාත්ම නිවැරදි පිළිතුර වන්නේ එලිෂා දිවසිවරයා. ඊළඟට අපි බලමු තවත් කෙටි ප්‍රශ්නයක්. මිනිසා සියලු අත්දැකීම් මේ නිදහස ලැබුණේ ජේසුස් වහන්සේගේ උපතින්න, දේශනා මගින්න, ප්‍රාතිහාර මගිනි, දිවි පිදීම මගිනි. එතකොට මේ මෙහිදී නිවැරදි පිළිතුර වන්නේ දිවි පිදීම මගිනි. හරි, අපි දැන් මේ පාඩකෙමින් ක්‍රියාකාරකම් ටිකක් කෙරෙහි අවධානය යොමු කරමු.
මැද රට ගුරු ගෙදර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලයේ සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැද රට ගුරු ගෙදර පන්ති කාමරේ ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසොරු තුනේ සිට කඳුරට සේවයෙන් FM 90.1 107.3 107.5 ඔසේ මැදරට ගුරු ගෙදර. මැදරට ගුරු ගෙදර පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයට ප්‍රියන්ති කොඩිතුවක්කු 0.74161013 රංගන ගුණරත්න 0.71439 57 58 මැදරට ගුරු ගෙදර.
ආදරණීය දුවේ පුතේ, අපි එහෙනම් අවධානය යොමු කරමු සාරධර්ම පිරිපුන් සමාජයක් බිහි කිරීමට දසපනත ඉවහල් වන ආකාරය. විශේෂයෙන් දසපනත තුළ අපි කතා කරා දෙවියන් වහන්සේ සහ මිනිසා අතර සම්බන්ධතාවය, ඒ වගේම සාරධර්ම සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන මිනිසා සහ මිනිසා අතර සම්බන්ධතාවයන් ගොඩනැගීමට අදාළ වන පනත ගැන අපි විග්‍රහයක් කරමු.
ඔව් ආදර දුවේ පුතේ, ඇත්තටම අපි අද දවසේ මේ පාඩම් දෙක පිළිබඳව අධ්‍යයනය කරද්දී ඉතාම වැදගත් මාතෘකාවක් තමයි මේ දසපනත කියලා අපි කතා කරේ. මේ දසපනතෙන් දැන් අපි බලන්න යන්නේ කොහොමද සමාජයට බලපෑමක් උනේ එදා, ඒ වගේම ඒ තුලින් සාරධර්ම පිරිපුන් සමාජයක් ගොඩනගන්නට මේ දසපනත සර්වකාලීන වෙන්නේ කොහොමද කියන එක දුවලා පුතාලට මම විස්තර කරන්නම්. ඇත්තටම එදා සීනයි කන්ද මත අවුරුදු දහස් ගණනකට පෙර මෝසෙස් තුමාට දෙවියන් වහන්සේ මේ දසපනත දුන්නා. එදා ඒ කියපු දේවල් කොහොමද අදටත් ගැලපෙන්නේ කියන එක. ඉතින් දුවේ පුතේ, මේ ගැන බලද්දී පුද්ගලයෙකුගේ සාරධර්ම ගොඩනැගෙන්නට නම් ඒ පුද්ගලයා යම්කිසි විනයක් අනුව හැදී වැඩෙන්න ඕනේ. ඒ විනය ඇති කරන්නේ මේ දසපනත තුළින්. ඒ අනුව අපි බලමු පස්වැනි පනතේ ඉඳන් මම මේ ආකාරයට විස්තර කරන්නම් ඔබට. මන්ද අපි පෙර පළවෙනි පනත් හතර හොඳින්ම ඒ විග්‍රහයට සවන් දුන්න නිසා පස්වැනි පනතේ සඳහන් වෙනවනේ පියාටද මවටද ගෞරව කරව කියලා. ඇත්තටම වර්තමානයේ බලනකොට මේ පියාටද මවට දෙමව්පියන්ට දරුවෝ ගෞරව කරනවාද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ගරු කිරීම ඉතාම වැදගත් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම දරුවන්ව ආදරෙන් හදා වඩාගෙන රැක බලාගෙන දරුවන්ගේ ඕනෑ එපාකම් සොයා බලන මේ දෙමව්පියන්ට ගරු කිරීම කියන එක ඉතාම වැදගත් වෙනවා. අපිට දේවල් ලැබෙනකොට, අපිට දේවල් සම්පූර්ණ වෙනකොට අපේ දෙමව්පියන් අපිට අමතක වෙනවද කියන එක අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක්. ඒ නිසා දුවේ පුතේ, මේ සාරධර්ම පිරි සමාජයක් ගොඩනගන්නට නම් මුල අමතක නොකරන යහපත් දරුවන් තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන, දෙමව්පියන්ට සලකන, ඔවුන් රැක බලා ගන්නා වූ සමාජයක් විය යුතුයි. ඊළඟ කාරණය තමයි සාරධර්ම ගොඩනැගෙන්නට නම් සමාජයක මිනී මැරීම කියන පාපය. මිනී මරණවා කියන්නේ තවත් දෙවියන් වහන්සේ මවපු උතුම් මැවිල්ලක් වන මනුෂ්‍යාව ඝාතනයට ලක් කරනවා. මේක සාරධර්මවලට පටහැනි පාපයක්. ඇත්තටම දරුවෝ ගැන කතා කරද්දී දරුවෝ මේ වගේ බරපතල පාපයක් දරුවෝ අතින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දුවේ පුතේ, කෙනෙක්ගේ චරිතය ඝාතනය කිරීමත් එකතු වෙන්නේ මිනී මැරීම කියන පාපයට. ඉතින් මිනී නොමරව කියලා දසපනතේ 6 පනතේ සඳහන් වෙනවා. ඒ වගේම දසපනතේ 7 පනත තුල සඳහන් වෙනවා කාම මිත්‍යාචාරය නොකරව කාමයේ වැරදියට හැසිරෙන්න එපා කියන එක. ඇත්තටම මේ ගැන බලනකොට දුවේ පුතේ, අද සමාජයේ ගොඩාක් ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, අපචාර, ඒ වගේ දේවල් නිසා සාරධර්ම පිරිහිලා සමාජය තුළ. ඉතින් මේ දසපනතෙන් ආරාධනා කරන්නේ මේ වගේ දේවල් කරන්න එපා කියන එක. විශේෂයෙන්ම පාසල් දරුවෝ හැටියට අසභ්‍ය පොතපත, වැරදි දේවල් බලන්න, ඒ වගේ දේවල් වලටවත් යොමු වෙන්න එපා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊළඟ කාරණේ තමයි සොරකම් නොකරව. හොරකම් කිරීම පාපයක්. මේකත් දසපනත තුලින් අවධාරණය කරනවා. යමෙකුගේ දෙයක් සොරෙන් වංචාවෙන් ලබා ගන්න එපා කියන එක. ඒ වගේම විශේෂයෙන්ම විභාගවලදී වගේ කොපි කරන්න එපා කියන එක මේ සොරකම් කිරීමේ පාපයට අයත් වෙනවා. ඉතින් ඊළඟ එක තමයි අසල්වැසියාට විරුද්ධ බොරු සාක්ෂි නොකියව. බොරු කියන්න එපා. කිසි විටකත් බොරු කියන්න එපා කියන එක මේකෙන් කියවෙනවා. ඒ වගේම අනිත් අයගේ දේවල් වලට අපි ගොඩාක් කැමති, ආසයි. ඒ ආසාව නිසා අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒවා ලබා ගන්න පෙළඹෙනවා. ඒ නිසා මේ දසපනත තුල කියනවා ඒ අන්සතු දේවල් වලට ආශා කරන්න එපා. ඒ ආශාව තමා මුල් වෙන්නේ ඔබව පාපයට පොළඹවන්න. ඉතින් මෙහෙම බලනකොට දුවේ පුතේ දසපනත සාර ධර්මපිරි සමාජයක් ගොඩනගන්නට ඉවහල් වුණා කියන එක අපිට විග්‍රහ කරන්න පුළුවන්.
ඔව් දුවේ පුතේ, අපි මේ පාඩම් වලින් ක්‍රියාකාරකම් කීපයක් වෙත යොමු වෙමු. ප්‍රශ්න අංක 1. දේවානට කීකරු ආබ්‍රහම් කැප කළ දේවල් ලියන්න. පළවෙනි ප්‍රශ්නය, දේවානට කීකරු ආබ්‍රහම් කැප කර දේවල් ලියන්න. දෙවැනි ප්‍රශ්නය, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දු මොනවාද? දෙවැනි ප්‍රශ්නය, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දු මොනවාද? අපි තුන්වෙනි ප්‍රශ්නය වෙන්නේ, සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට දසපනත ඉවහල් වූ ආකාරය කරුණු පහකින් විස්තර කරන්න. ඊළඟ ප්‍රශ්නය, මෙසියස් වහන්සේ තුළින් පිරිපුන් ජීවිතයක් ගොඩනැගීමට ලැබෙන ආලෝකයේ වරප්‍රසාද පහක් ලියන්න.
ඒ වගේම අපිට ඊළඟට ඔබට ප්‍රශ්නයක් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. ආබ්‍රහම්ට දුන් පොරොන්දු මොනවාද? ඒවා තුළින් ඔබේ ජීවිතයට ලැබෙන පණිවිඩ මොනවාද කියන එක. දුවේ පුතේ, ඔබ දන්නවා අපි කතා කර ආබ්‍රහම්ට දුන් පොරොන්දු මොනවාද කියන එක. ඉතින් මේවෙන් ලැබෙන පණිවිඩය කුමක්ද කියලා අපි බලමු. එතකොට පළවෙනි පොරොන්දුව මොකක්ද කියන එක කතා කරා. ඔහු විශාල ජාතික පියාබවට පත් වෙනවා කිව්වා. මෙතනදී ආබ්‍රහම්ගේ නාමයත් වෙනස් වෙනවා. මුලින්ම ආබ්‍රහම් හඳුන්වන්නේ ආබ්‍රාම් කියලා. ඒ ආබ්‍රාම් කියන එකේ අර්ථය තමයි උතුම් පියා. ඒ උතුම් පියා කියන නාමය ඔහුට ලැබෙන්නේ ඔහුගේ විශ්වාසය නිසා. දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු තුළ තිබුණා වූ විශ්වාසය නිසා තමයි උතුම් පියා කියන නාමය ලැබුණේ. ඊට පස්සේ ඔහුට ලැබුණු මේ පොරොන්දුව නිසා ඔහුගේ නාමය වෙනස් වෙනවා ආබ්‍රහම් කියලා. ආබ්‍රහම් කියලා කියන්නේ දුවේ පුතේ ජාතීන්ගේ පියාණෝ කියන අර්ථය. ඉතින් ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට දෙන පොරොන්දු සහ ආශිර්වාද සමග ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම දෙවැනි කාරණය, දේශයක උරුමය ලැබීම. ඒකත් ආබ්‍රහම්ට ලැබුණු පොරොන්දුවක්. ඒ තුළින් අපටත් දෙවියන් වහන්සේ දේශයක් දෙන්නට යනවා. ඒ දේශය තාවකාලික මේ ලෝකයේ දේශයක් නෙවෙයි, ආදර දුවේ පුතේ, අනාගතයේ අපිට උරුම වෙන්නට යන සදාකාලික ජීවනය. ඊළඟ පණිවිඩය තමයි ආබ්‍රහම් තුළින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට තුන්වෙනි පොරොන්දුව තමයි ඔබ අන්‍යයන්ට ආශිර්වාදයක් වෙනවා කියලා කියපු එක. ඉතින් මේ තුලින් ඔබට ලැබෙන පණිවිඩය තමා ඔබගේ ජීවිතය අනිත් අයට ආශිර්වාදයක් වීම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔබට ලැබුණු ආශිර්වාද තුලින්, ඔබට ලැබුණු තලෙන්ත තුලින්, ඔබට ලැබුණු හැකියාවන් තුලින් අන් අයට ආශිර්වාදයක් වීම දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. කොහොමද අපි අනිත් අයට ආශිර්වාදයක් වෙන්නේ? ඔබේ තලෙන්ත, ඔබ සතු හැකියාවන්, ඔබ සතු සම්පත්, ඒ සියල්ල දුවේ පුතේ අනිත් අය වෙනුවෙන් වැය කරන්න, අනිත් අයට උදව් කරන්න යොදා ගන්න. ඒක තමා ආබ්‍රහම්ට දුන් තුන්වෙනි පොරොන්දුවෙන් ඔබට ලැබෙන මඟ පෙන්වීම.